Vijayadak Herath.
Garu.
Honorable is Honorable Kesa Vidhanagar will take such.
Karumantuma katakan.
Garu Mulasanaru the Mantitumani, then Andu Baleta Patella, Masa Dehekata Tari Kalyak Peno, Pahuge Kale Puravata, Rate Barapatalesa Sangadit Lakune, Rate Janatavagi Arakshav, Mahajan Arakshavat, Rate Jatika Arakshavat, Piliban the Prashneya, Pahuge Kale Puravatama, Pradhanatama, Muketama Prashneuna, Namut Mulasanaru the Mantitumani, Andu Baleta Patuna, Cabinet Manlak Prakasita Patkara, Mevenatek, Rate Araksha Pilibanda Amativarek Nehe, Rate Cabinet Arakshaka Amativarek Tam Prakasita Patkala Nehe, Eker Agamatumata Power Latino, Agamatumata Power Latino, Obudumia Abudumina Mike Potadin, Sumeda Amatumata Mike Chutadin.
Garu Sumedha Jayasenamithuma.
Koda. Obathumiya kiyanna podai ahunu.
Arakshaka Amathikama Garu Agramathyumata pawarala thibena.
Cabinet Arakshaka Amathiwaraya wenne Garu Agramathya Mahinda Rajapaksha Mathumada?
Oh, etumata tawat amathyas kiyapayak ekka pawarala thiyena.
Oh, danaganna kemathi Mulasanaru Mantrithumana eka aanduwe nila prakashayakda eka harida? Cabinet Amathya Dure Arakshaka Cabinet Amathiwaraya Mahinda Rajapaksha Mahathada? Dobu tu mekian itu dia mana itu?
Over.
Pasal ini, mereka tu mahu rata virukari tatkye. Metu meja netnya, tama araksika matuaya kaudu kila. Api dekka amatte marle diurun dene davesi. Mahinda Rajapaksha mahatma atu araksika matte dure tienawa kila prakasi itu patuna. Namut mevenatik api dana itu dia tu nama araksika matte dure Mahinda Rajapaksha agam tu mahatu geset kala nih. Arakshaka Rajya Amathya Dure Chamal Rajapaksha Mathumata Gasset Karala Thiyena. Sa Arakshaka Amathiwarayek Nae. Meka Barapatala Tattwaya. Sa Wahama Aanduwa Kiyanne Oni Kawuda Me Rate Arakshaka Amathiwaraya. Mokada Aandukrama Vyavasthawata Anuwa Dahanaweni Sansodhanaya Anuwa Arakshaka Amathya Dure Janadhipathiwaraya Bhare Thiyaganna Bae. Eka Sampurna Vyavastha Virodhi. Neethi Virodhi. Sa Rate Arakshawa Pilibanda Ratata Waga Kiyana Cabinet Amathiwaraya Kawuda Kiyana Eka Prakasha Kala Yutuyi. Arakshaka Amathyansa Lekamwarayek Innawa. Ita Arakshaka Amathyansa Lekamwarayek Patthwenne Kohomada? Cabinet Amathya Durayak Nathuwa. Ita Eka Wenna Beri Deyak. Ayi Mahinda Rajapaksha Agamathiwarayata Arakshaka Amathya Duraya Deela Nathi. Avurudu 10ak Thisse Yuddhaya Pawathi Kalith Mahinda Rajapaksha Janadhipathiwaraya Vidihata Arakshaka Amathya Duraya Wakkima Deruwa. Ehemanam Dan Ayi Meka Nodihinne? Wakkara Prashnayakda? Ayala malla tera sakayakda? Ehema denna beri prashnayak mokakkari thiyenawa ratata janathawata kiyanne. Ara yuddhaya pawathina kaleyedi Mahinda Rajapaksha ayyata arakshaka amathya durey deela thibuna. E wakawanuwedi malli thamai arakshaka lekamwaraya. Etukota dan janadhipathiwaraya arakshaka amathyawaraya lesa Mahinda Rajapaksha mahathyawa pat karala nae. Ekota danata cabinet amathya durey hiswa thiyenne. Cabinet amathya durey hiswa thiyeddi Raja Arakshaka Amathiwarayek vithara patkala thiyenu. Raja Arakshaka Amathiwaraya cabinet ekata wage kiyanne naha. Rate pradhana jathika prashnayak vechcha rate arakshawa pilibanda wage kiyana pudgalaya aniwaryen gasset kala yutuyi. E kawuda kiyala kiyutu? E janadhipathiwaraya bahare thiyagena innawa nam e janadhipathiwaraya bahare thiyenawa kiyala eka gasset karanna. Ehema nathuwa me gasset nivedanayak nathuwa arakshaka amathiwaraye cabinet amathiwaraye nathuwa ehema amathiwanla pawathinna ba. Dulu rata, jahatik araksha itu wajib kian nikahud. Sena dinaik ya janadhipathi waraya bawett. Hebei nilavasing, amatte mandele namkiri midi, aniwarim, cabinet araksha amatte waraya khawud kian nik sandahan bi yutui, evene duriya patkal yutui. Eba netu araksha lekam warik patkaran beh. Sumai dah amitumiya, obitumiya, dani nattang, andu amitu runging ahan, hetamagila janadhipathi mageng ahan khawud araksha amitu waraya kian. Obitumiya me parlimen tu rekiuwa. Mahinda Rajapaksha mahathmaya tamai arakshaka amathiwaraya kiyala. Eka pattapal boruwak, eka weradi. Mekadan tattwe rate janathawage arakshawa pilibanda wagakima baraganne kawuda? Enisa pahediliwa රජයේ පැත්තෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් කළ යුතුව තියෙනවා. ඒ ගැසට් එකේදී නිකුත් කළ යුතුව තියෙනවා. ඒ වගේම මුනාසර ආරූඪ මන්ත්‍රීතුමනි මා අවධාරණය කරනවා 19 වෙනි සංශෝධනයේ අනුව ආරක්ෂක අමාත්‍ය ධූරය නිශ්චිත වශයෙන්ම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකුට පැවරිය යුතුයි. ඒ වගේම පවරලා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි. මේ වෙනකන් එවැනි ගැසට් නිවේදනයක් නිකුත් කළා නැහැ. එහෙමනම් අපිට සැකයක් තියෙනවා. මල්ලි අයියට මේක දෙන්න අකමැති, බයයි, සැකයි. ඒ සැකේ මොකද්ද? ඒ බය මොකද්ද? ඒක දැනගන්න අපි කැමැති. මේ දවස්වල එහෙම කසුකුසුවක් යනවා. ඒ කසුකුසුවේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා දැනගන්න කැමැති. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් වෙන කාට හරි ආරක්ෂක අමාත්‍ය ධූරය දිය යුතුයි. ඒ දෙන්න අතර ප්‍රශ්නයක් තියෙනවා නම්. එහෙම නැත්නම් ඒ ආරක්ෂක අමාත්‍ය ධූරේ නොදී ඉන්න මොකද්ද හේතුව? අන්න ඒක දැනගන්න කැමති. ඒ නිසා ඉතා බරපතල වගකිය යුතු අමාත්‍ය ධූරයක් රටේ කැබිනට් ආරක්ෂක අමාත්‍ය ධූරය ඒ පිළිබඳව රජයේ මගින් වහාම ප්‍රකාශයක් කළ යුතුයි කියන එක මම නැවත අවධාරණය කරනවා. ඒ වගේම ගරු මුනාසර ආරූඪ මන්ත්‍රීතුමනි දැන් අද මේ සාකච්ඡාවට ලක් වෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයේ සංවර්ධනයේ පිළිබඳ විශේෂ ගැසට් නිවේදන කීපයක්, ඒ නීතිින් කීපයක්. ඒ ඔබතුමන්ලා ඒ පනත් ගේන්නේ ඉදිකිරීම් කර්මාන්තයේ සංවර්ධනය කරන්න. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධනය කරන්න විශේෂයෙන්ම දේශීය ඉදිකිරීම් කර්මාන්තය නගා සිටීම තමයි මෙහි අභිලාෂය වෙන්නේ. නමුත් ඔබතුමන්ලා මොකද්ද කරේ ආපු ගමන්? මාස දෙකක් යන්න කලින් ලංකාවේ ප්‍රධානතම භූමියක් වෙච්ච සැංග්‍රිලා හෝටලයේ පිටිපස්සේ තියෙන ඉඩම්මක් කර තුනක ඒ ඉඩම සිංගප්පූරුවේ පෙරනියල් රියල් ස්ටේට් කියන සමාගමට අවුරුදු 99කට බදු දෙන්න කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. එදා ඔබතුමන්ලා විපක්ෂයේ ඉන්නකොට මොකද්ද කිව්වේ? රට විකුරුණේකට විරුද්ධයි, මේ ජාතික සම්පත් කුණුකොල්ලට අවුරුදු 99කට බදු දෙන එකට අපි විරුද්ධයි, දේශ ප්‍රේමී අර්ථයෙන් ඔබතුමන්ලා කතා කරේ. එදා කිව්වේ හම්බන්තොට වරාය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අවුරුදු 99කට බදු දෙනකොට එවැනි දේවල් නැවත කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. මේ සිංගප්පූරු සමාගමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එදා ආණ්ඩු කරන කාලෙදී මේ අක්කර තුන විකුණන්න ලෑස්ති වුණා. ඒ විකුණන්න ලෑස්ති වෙච්ච වෙලාවේ ඔබතුමන්ලා මාධ්‍ය සාකච්ඡා පවත්වල මොකද්ද කිව්වේ? අන්සොලිසිටඩ් සිස්ටම් එකෙන් ඒ ප්‍රින්සිපල් එක යටතේ කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැතුව, කිසිදු ටෙන්ඩර් දැන්වීමක් නැතුව එක පුද්ගලයෙකුට කැබිනට් මල්ලේ තමන්ගේ ඒ අමාත්‍යවරයාගේ පෞද්ගලික උමනා මත තෝරගත්ත සමාගමකට පමණක් ඒක ලබා දීුණා. ඒක වැරදි කියලා දා කෑ ගැහුවා. ලැජ්ජ නැතුව එහෙම කෑ ගහලා ආණ්ඩුව බලයට ඇවිල්ලා මාසයක් යන්න හම්බුන්නේ ඒ එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 99කට බදු දෙන්න හදපු කම්පැනියට තමයි තමුන්වාසල දුන්නේ. ඒ පෙරනියල් රියල් ස්ටේට් සිංගප්පූරු සමාගමට තමයි එදා මලික් සමර වික්‍රම ඇමතිවරයා එදා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ලෑස්ති වෙලා අවුරුදු 99කට බදු දෙන්න ලෑස්ති වුණේ. ඔය සැංග්‍රිලා හෝටලෙට යහපැත් ඉඩම ඔබතුමන්ලා මොකද්ද කරේ? ඒවා නවත්තනවා, ඒවා ආපස්සට හරවනවා කියලා බලයට ඇවිල්ලා මාසයක් යන්න හම්බුන්නේ ඒ ඉඩම ඒ කම්පැනියටම විකුණුවා. අඩුම ගානේ වෙන කම්පැනියකටවත් දෙන්න. එහෙමවත් සදාචාරයක් තියාගත්තේ නැහැ. එහෙමවත් සදාචාරයක් තියාගන්නේ නැතුව ඒ පෙරනියල් රියල් ස්ටේට් සමාගමටම නැවත අවුරුදු 99කට කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැතුව, කිසිදු විනිවිදභාවයක් නැතුව කැබිනට් මණ්ඩලයේ තීන්දු කරා ඩොලර් මිලියන 43කට බදු දෙන්න. දැන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරා එතන සිංගප්පූරු කම්පැනි එනවා, නිවාස ඉදිකිරීමක් වෙනවා, ගෙවල් 700ක් හදනවා. ඒ ගෙවල් 700 ඉන්න පුළුවන් ලංකාවේ මිනිසුන්ට කියලා. ලංකාවේ මිනිසුන්ට ඒක අයිති වෙනවා කියලා. ලංකාවේ මිනිසුන්ට ඒක අයිති වෙන්න බෑ. කොහොමද අයිති වෙන්නේ? සිංගප්පූරු කම්පැනියක් අවුරුදු 99කට ලංකාවේ භූමිය බදුගත්තට පස්සේ බදුගත්ත ඉඩමේ හදන බිල්ඩිව ලංකාවේ මිනිහෙකුට කොහොමද අයිති වෙන්නේ? සින්නක්කර අරගත්තේ නැහනේ. නමුත් මේ ජනතාව මුලා කරන්න හදන්නේ සින්නක්කර සිංගප්පූරු කම්පැනි අරගෙන ඊට පස්සේ ඒකේ හදන ගයක් ලංකාවේ කාට හරි පුද්ගලයෙකුට සින්නක්කර විකුණන්න පුළුවන්. හැබැයි සිංගප්පූරු කම්පැනියක් බදුගත්තට පස්සේ බදුගත්ත ඉඩමේ හදන බිල්ඩින් එකක් ලංකාවේ කෙනෙකුට සින්නක්කර අයිති වෙන්නේ නැහැ. ජනතාව රවට්ටන්න හදන්න එපා. මේකම තමයි UNP කරෙත්. හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දුන්නේ චීනට. ওই විදිහටම තමයි. මේකේ වෙනසක් නැහැ. මොකද්ද වෙනස? අපිට කියන්න වෙනස මොකද්ද කියලා? ඒ දෙකේ වෙනසක් නැහැ. එකම දේ ඒ ගානේ පොඩ්ඩක් වෙනස්. සමහර වෙලාවට කොමිස් එකේ ගාන වෙනස් ඇති. එදා දෙන්න හදපු කොමිස් එකට වඩා වැඩිපුර කොමිස් එකක් දැන් ගන්න ඇති. ඒ හැර වෙන වෙනසක් නැහැ. කොන්දේසි එකයි අවුරුදු 99 බදු පදනම පර්චස් එක වටිනාකම් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා එච්චරයි. එකම කම්පැනි. දැන් මේ හදන නිවාස මෙතන හදන නිවාස මෙතන හදන්න ඇයි සිංගප්පූරු කම්පැනියකට දෙන්නේ? දැන් ඔබතුමාලා කියනවනේ දේශීය ඉදිකිරීම් කර්මාන්තේ නගා සිටවන්න ඕනි කියලා. දේශීය ඉදිකිරීම් කර්මාන්තේ නගා සිටවන්න ඕනි නම් අපේ ලංකාවේ දේශීය ඉදිකිරීම් කරන්න පුළුවන් ව්‍යාපාරික නැද්ද? ඉදිකිරීම් කර්මාන්ත සමාගම් නැද්ද? ඕන තරම් තියෙනවා. අද කොළඹ විතරක් නෙමෙයි මුළු ලංකාවේ විවිධ ප්‍රදේශවල මෙවැනි තට්ටු නිවාස හදන දේශීය ඉදිකිරීම් කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ ඉදිකිරීම් සමාගමකට මේක දෙන්න තිබුණා. ටෙන්ඩර් දාන්න තිබ්බනේ. අඩුම ගානේ ටෙන්ඩර් දැම්මනම් දේශීය කර්මාන්තකරු ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කර්මාන්තකරුවන් මේකට කීප දෙනෙක් ඉල්ලුම් කරනවා. අන්න එතෙන්දි වැඩිම ඉල්ලුමට දෙන්න තිබුණා. විකුණන්නේ නැතුව, බදු දෙන්නේ නැතුව. නමුත් ඔබතුමන්ලා කරේ මොකද්ද? දේශීය ඉදිකිරීම් සංවර්ධනය කරන්න කියලා බොරුවට මෙතන පනත් ගෙනල්ලා සිංගප්පූරු කම්පැනියට මේක හොරණහසේ දෙන්න තීන්දු කරා. මේ ශැංග්‍රිලා හෝටලේ ඒ භූමිය එදා සින්නක්කරම් විකුණලා ඒකට අල්ලපු පිටිපස්සේ ඉඳම අද පස්ස දොරෙන් කැබිනට් එකේ අනුමැතිය ගත්තා අවුරුදු 99කට බදු දෙන්නේ. දැන් කොහොමද දේශීය කර්මාන්තය නගා සිටුවන්නේ? දැන් කොහොමද දේශීය ඉදිකිරීම් ශේෂ්ත්‍රය නගා සිටුවන්නේ? මෙතන බොරුවට පනත් ගෙනවට වැඩක් නැහැ. ඉදිකිරීම් ශේෂ්ත්‍රය සම්පූර්ණ සිංගප්පූරු කම්පැනි වලට පාවලා දීලා, පවර්ලා දීලා දැන් මෙතෙන්ට බොරුවට පනත් ගෙනල්ලා හදනවා අපේ දේශීය ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවන්න වත්මන් නාණ්ඩුව මහා බරපතල තීන්දුව තීරණ ගන්නවා, අනපනත් ගේනවා, ගැසට් නිවේදනය නිකුත් කරනවා කියලා. පට්ටපල් බොරු. මේකට තුනෙන් දෙකේ බලය ඉල්ලන්නේ. ඔබතුමාලා දැන් කියනවා අපිට තුනෙන් දෙකේ බලයක් දෙන්න කියලා. මොකටද තුනෙන් දෙකේ බලය? අපිට පැහැදිලිව කියන්න, මේ රටේ ජනතාවට කියන්න, තුනෙන් දෙකේ බලය අවශ්‍ය වෙන්නේ මොකටද? ජනතාවාදී දේවල් කරන්නද? ජනතාවාදී දේවල් කරන්න තුරෙන් දෙකේ බලය උනන් හෙට සූදානම් මේ පාර්ලිමේන්තු තුරෙන් දෙකේ බලය දෙන්න. හැබැයි මේ විදියට ඉඩම් අවුරුදු 100 ගන්නට බදු දෙන්න, කුණු කොල්ලෙට බදු දෙන්න, තමන්ගේ හිතමිතුරු දේශපාලන හෙංච අයියලා ඒ උදව් කරපයට බදු දෙන්න, තුරෙන් දෙකේ බලයක් දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. මොකද ඒක රටට අහිති කරයි කියලා ජනතාව අත්දැකීමෙන් දන්නවා. ජයර් ජයවර්ධන 6-5 බලය ගත්තා. ඒ 6-5 බලය අරගෙන කරපු දේවල් මේ රටේ ඉතිහාසයේ දන්නෝ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එදා 2010 තුනෙන් දෙකේ බලයක් ජනතාව දුන්නේ නැහැ. ජනවරමක් ලැබුණේ නැහැ. ඡන්දෙන් තුනෙන් දෙකේ බලයක් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් වරදාන කප්පන් ඇමතිකම් පඳුරු පඩුක්කම් දීලා තුනෙන් දෙකේ බලයක් හදාගත්ත බව අපි දැක්කා. ඒ හදාගරත් එදා 18 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කරපු හැටි මේ රටේ ජනතාවට හොඳට මතකයි. ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට පස්සේ ජාතියෙන් සමාව ගන්න සිද්ධ වුණා. ඒ නිසා එවැනි තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වෙන්නේ ජාතික සම්පත් විකුණන්න. එහෙම නැත්නම් ඇමරිකානු AMCC ගිවිසුම ජනතාවට කොලේ වහලා නැවත අස්සම් කරන්න. එදා එක්සා ගිවිසුම 2007 අස්සම් කරේ වෙන කවුරුවත් නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා, එදා ඇමරිකානු තානාපතිවරයා රොබර්ටෝ බ්ලේක් එක්ක ඒ ගිවිසුම අස්සම් කරලා අද අපි ආරක්ෂක වශයෙන් බරපතල අනතුරකට මුහුණ දීලා තියෙනවා. එහෙම තත්වයක් යටතේ නැවත MCC ගිවිසුම අස්සම් කරන්න තමයි ඔබතුමන්ලා මේක කල් දාගත්තේ. මාස 4ක් කල් දාගත්තේ. වෙනම කොටවත් නෙමෙයි. එදා කිව්වේ මැතිවර වේදිකාවේ මොකද්ද? කුණු කූඩේට දානෝ, කුණු බක්කියට දානෝ, උපවාස කරා. මේක ආයි බලන්න දෙයක් තියක් ගත යුත්තක් නැහැ. මේක රට බෙදෙන ගිවිසුමක්, රට පහවල දෙන ගිවිසුමක්. මේක මුළුමනින්ම අපි ප්‍රතික්ෂේප කරනවා කියලා. එහෙම කියපු තමුන් වහන්සේලා බලයට ඇවිල්ලා මාසයක් යන්න කලින් මේක අධ්‍යයනය කරන්න ඕනි කිව්වා. මේක 70% හොඳයි කිව්වා. මේක 70%ට වඩා හොඳ දේවල් තියෙනවා. ඒ ගැන බලන්න කමිටුවක්පත් කරනවා. කුණු කූඩේට කුණු බක්කියට දාන්න කියපු ගිවිසුම මොකටද අධ්‍යයනය කරන්නේ? අධ්‍යයනය කරන්න දෙයක් නැහැ. අධ්‍යයනය කරලා නැතුවද එහෙනම් ඒක විරුද්ධ උනේ? එදා උපවාස කරලා අධ්‍යයනය කරන්නේ නැතුවද? ඒ නිසා ඔබතුමන්ලගේ බොරුව, ඔබතුමන්ලගේ වංචාව මාස දෙකක් යන්න කලින් මේ රටේ ජනතාවට හෙළිදරව් වෙලා ඉවරයි. අද ඉදිකිරීම් ශේෂ්ත්‍රයට මේ කරලා තියෙන මේ හානිය විශේෂයෙන්ම සිංගප්පූරු සමාගමකට අපේ රටේ කෝටි ප්‍රකෝටි ගණක් වටිනා ශැංග්‍රිලා හෝටලේ පිටිපස්සේ තියෙන අක්කර 3ක ඉඩම අවුරුදු 99කට ඒ කම්පැනියට බදු දීම මේ රටේ ජාතික සම්පත්, මේ රටේ ජනතාවට අහිමි කරන්න ගත්ත බරපතල තීරණයක්. ඒ නිසා වහාම මේක වෙනස් කරන්න ඕනි. මේ ව්‍යාපෘතිය කරන්න යන්නේ මොන කොන්දේසියටද? මේක විශේෂ උපායම ආර්ථික උපාය මාර්ගික ව්‍යාපෘතියක් යටතේද කරන්න යන්නේ? එහෙමනම් මේ ගිවිසුමේ තියෙන අනිකුත් කොන්දේසි මොනවද? සිංගප්පූරු කම්පැනියට දෙන්න යන බදු සහන මොනවද? සිංගප්පූරු කම්පැනියට අවුරුදු කීයකට බදු සහන දෙනවද? මොකද ඔබතුමන්ලා මීට කලින් විශේෂ උපාය මාර්ගික ආර්ථික ව්‍යාපෘති ක්‍රියාත්මක කරේ එහෙම තමයි. ඒ හැම ව්‍යාපෘතියකටම ඒ කම්පැනි වලට දුන්නා විශේෂ වෙච්ච බදු සහන. දැන් මේ සිංගප්පූරු කම්පැනියට දෙන විශේෂ බදු සහන මොනවද? ඒ ගිවිසුම මොකද්ද? ඒක දැනගන්න මේරට ජනතාව කැමති. කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්ති මේ අනුමැතිය ගත්තා. නමුත් ගිවිසුම තාම හෙළිදරව් කරේ නැහැ. එනිසා ගිවිසුම දැනගන්න ගිවිසුම බලන්න ඕනි. මේරට ජනතාවට මේ පාර්ලිමේන්තුවට ඒක දැක බලා ගන්න ඕනි. මොකද මේරට ජාතික සම්පත් වල අයිතිය ජනතාව සතුව තියෙන්නේ. ඒක කැබිනට් මණ්ඩලයේ කාටවත් ඕන විදිහට එහෙම අවුරුදු ගණන් වලට බදු දෙන්න අයිතියක් නැහැ. එහෙම නීත්‍යානුකූල බලයක් නැහැ. එනිසා අපි වගකීමෙන් කියනෝ මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය නගා සිටවන්න ඕන නම් දේශීය ඉදිකිරීම් කර්මාන්ත කරවන්න ඕන තරම් ඉන්නෝ. ඒ අයට හැකියාව තියෙනවා. ඒ අයට බදු සහන දෙන්න. ඒ අයට තවත් ධෛර්ය දෙන්න. ඕන තරම් ඉදිකිරීම් පුංචි පුංචි ඉදිකිරීම් කර්මාන්ත කරුවන්. ඒ වගේම මහා පරිමාණ ඉදිකිරීම් කර්මාන්ත කරුවන් අද ලංකාව තුළ බිහි වෙමින් තියෙනවා. මාර්ග යටිතල පහසුකම් වෙන්න පුළුවන්. වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම් වෙන්න පුළුවන්. වෙනත් රටවලින් ඇවිල්ලා හදන බාල ප්‍රමිතියෙන් යුක්ත ඉදිකිරීම් වලට වඩා අපේ රටේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ නිපුණ අධ්‍යක්ෂකම් තියෙන කර්මාන්ත කරුවන් ඉන්නෝ. ඒ තරුණ ව්‍යවසායකයන් ඒ අයගේ ඉල්ලීමක් තියෙනවා ඔවුන්ට මේ අවස්ථාව ලබා දෙන්න කියලා. එහෙම නොදී ඔබතුමන්ලා කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැතුව කිසිදු විනිවිදභාවයක් නැතුව UNPA කරපු දෙයම UNPA මලික් සමර වික්‍රම ඇමතිවරයා එදා පෙරනියල් රියල් ඉස්ටේට් සමාගමට බදු දෙන්න හදපු ඉඩම ඒ විදිහටම ඒ කම්පැනියටම තමුන්නාසලාද බදු දුන්නා. ප්‍රතිපත්තිය වෙනසක් නැහැ. දේශපාලනයේ වෙනසක් නැහැ. එකම දේ තමයි ඔබතුමන්ලා කරන්නේ. ඒ නිසා මේක වහම වෙනස් කළ යුතු වෙනවා. ඒ ගිවිසුම් මොකද්ද කියලා හෙළිදරව් කළ යුතු වෙනවා. ඒ ගිවිසුම හෙළිදරව් කරනවා වගේම මේකත් එක්ක සම්බන්ධ වෙච්ච රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේදී ඔබතුමන්ලා ආණ්ඩුවක් විදිහට වහම රටට ප්‍රකාශයක් කළ යුතු වෙනවා. කවුද කැබිනට් ආරක්ෂක අමාත්‍යවරයා ගැසට් නිවේදනයේ කළ යුතුයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා යන්න බෑ. 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරයේ හෝ කිසිදු අමාත්‍ය
ධූරයක
නීත්‍යානුකූලව නැහැ. එනිසා ආරක්ෂක අමාත්‍යවරයා කවුද කියන එක රට ප්‍රකාශ කළ යුතුයි. එහෙම නැතුව ආරක්ෂක ලේකම්වරයෙක් ඉන්න බෑ. අනිත් කාරණාව තමයි ආරක්ෂක අමාත්‍ය ධූරේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට දුන්නා කියලා ප්‍රකාශයට පත් කරපු එක ඇත්තද නැත්තද කියලා හරියට කියන්න සුමේදා ඇමතුමියත් තාම හිතන් ඉන්නේ ආරක්ෂක අමාත්‍ය ධූරේ තියෙන්නේ අගමැතිවරයාට කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි නම් පැහැදිලිව දැනගත්ත යුතුයි. ඇයි මහින්ද රාජපක්ෂ මහත්තයාට ආරක්ෂක අමාත්‍ය ධූරේ දෙන්නේ නැත්තේ? සැකයිද, බයයිද, වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අපි දැනගන්න කැමතියි.
ඉසුදීකර මන්ත්‍රීතුමා, මීළඟට ගරු එරාණ වික්‍රමනාත් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
සුතේ, අද ලංකාදීප පත්‍රයේ තියෙනවා ස්විස් ස්ථානාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ දුරකථන සංවාද උසාවියේදී දිගහැරේ කියලා විස්තරයක් තියෙනවා. මෙතනින් අපිට පේනවා මේ අපරාධ පරීක්ෂණ යනකොට අලුත් පැත්තකට මේක අදින්න වෑම් කරනවා වගේ. මේකම තියෙනවා Daily Mirror පත්‍රයේ තියෙනවා, ඉංග්‍රීසි පත්‍රයේ තියෙනවා. The CID yesterday informed the Colombo Chief Magistrate's Court that an analysis of the phone recordings revealed that some people including former CID Director Shani Abhesekara and former Lake House Chairman Krishanta Kure appeared to be involved in the alleged abduction incident of the Swiss embassy employee. The reason I am bringing this up is that there is an attempt. We know that there has been an issue which an employee at the Swiss embassy, and this was consequent to an article that appeared in the New York Times, right, on the 27th of November, that the officials in Colombo said that the men forced her to unlock her cell phone data, which contained information about Sri Lankans who have recently sought asylum in Switzerland and the names of Sri Lankans who aided them as they fled the country because they feared for their safety. So the government of Sri Lanka immediately got concerned, because naturally if this situation is true, then the government bears some responsibility about it. Whatever the facts of the case are, it is very clear that, right, and the Swiss embassy has not really contradicted this, that a telephone was taken and data was taken from the telephone. And that is absolutely clear. Now, while that investigation goes on, I think the concern that I am raising today is that there is an attempt to slowly shift it to other individuals and say that these individuals have been responsible. Right? So the focus of the investigation has shifted to the chairman, former chairman of the Lake House, a professional journalist, Mr. Krishanta Kure, and also to the editor of the Sunday Observer, Darisha Bastian, and others. Now, why are they shifting this? We can see that there is an attempt. These people, Mr. Kure is a responsible journalist who has been working in this country for a long time. If you remember the Keith Noya incident where he was attacked by people and left on the streets, and the Nation, working for the Nation newspaper, it was Mr. Kure who actually came forward and defended him. So we can see that there is a certain hand behind these things to take professional people and to discredit professional people. And they have referred to in these newspaper articles of having connections with this Swiss embassy lady. Investigations will show that they have had no connections. There have been phone calls referred to here between Mr. Krishanta Kure and Darisha Bastian, who was the editor of the Sunday Observer, and that is only natural. The chairman of Lake House speaking to the editor of a newspaper in Lake House is only natural and normal. Why are they doing this? Why is this government using the media to corner people and to frighten people? In the last 4.5 years of our government, not a single journalist in this country left this country because of fear. Not a single person. Not a single journalist was harmed. Not a single one was killed or murdered. Not a single one went missing. That was the environment that our government created over the last period. But just in 2 months of this government coming to office, there are people who have had to leave the country because they are not sure whether they will be fairly treated. And these are professional people. You can imagine what's going to happen to the image of this country internationally if people are treated like this. For the flimsiest of excuses, they are being arrested. We have seen recently ministers of our government, Mr. Champika Ranavaka, the Honorable Rajita Senaratna, being arrested, and recently Ranjan Ramanayake being arrested. I do not share the same methods that Ranjan Ramanayake used. I do not agree with the methods that he used. But I would like to say to the defense minister of this country, after his speech yesterday in this parliament, that his life has to be protected. His life has to be protected, or the government must take responsibility for the environment that this government is creating. Therefore, Darisha Bastian herself is a professional journalist who's been working for the New York Times as a local correspondent and been working in this country for a long time. Professionals must be protected. Ape janadhipatituma Gotabe Rajapaksa rata hadana saubhagya dakma kiyana ohuge mathiwarna prakashaya indripat karunogata kiwwa sieluma rajya ayatana pradanin sanstha sabhapati varisa adhyakshaka mandala samajikayan lesa nayakatwe hakiyaven yutu vishaya pilibandama mana denumak athi sudusukamha addakin paripurna ha kriyashili pirisak tatkarana nama kramavedayak handunwa denu labe kiyala metana sandahan karala thiyenawa. ඇත්තටම මේ ප්‍රතිපත්තියත් එක්ක මමත් එකඟයි මේ ප්‍රතිපත්තියත් එක්ක. මොකද මේ ප්‍රතිපත්තියෙන් මේ පැහැදිලිව කියනවා වෘත්තීය මට්ටමේ පත් කරන්න ඕනේ, ඒ අයට වගවීමක් තියෙන්නට ඕනේ, ඒ වගේම සබැදියා ගැටුම් වලින් නැත්නම් අන්තර් ගැටුම් වලින් ඒ අය නිදහස් වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මොනවද රජ ඉස්ලාම කළේ? ඒ ඉස්ලාම කළේ කොමිටුවක් පත් කළා. කොමිටුවක් පත් කළා කිව්වා මේ කොමිටුවෙන් මේ පත්වීම් කරන්න ඕනේ කියලා කිව්වා. එතකොට මේ කොමිටුවට පත් කළ අය, මේ පිළිකුණේ පත් කළ අය පිළිමදම ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඒ සමහර අය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ අයට විරුද්ධව තීරණ දීලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණ දීලා තියෙනවා.
එතකොට විනාඩි දෙකක කාලයක්
තියෙනවා. මම අවසන් කරන්න විනාඩි දෙකෙන්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණ දීලා ඒව නම් කරලා තියෙනවා. මම මෙතන මඩ ගහන්න ලෑස්ති නෑ. මම මේ ක්‍රමේ හදන්න වෑයම් කරන්නේ. නමුත් මට ඒක කියන්න පුළුවන්. මගෙන් අහන්න ඕනේ නැහැ නං. මොකද ඒවා ප්‍රසිද්ධයි. ඒවා උසාවි තීරණ. මම මේ ඔක්කොම අඳුරන මිනිස්සු ගැන කතා කරන්නේ. හැබැයි මේවා ගැන කවුද ගිහිල්ලා නඩු කිව්වේ? වාසුදේව නානයක්කාර මන්ත්‍රීතුමා තමයි මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනිච්චේ. ගෙනියලා තමයි ඒගේ නං කිව්වේ. ඒතර සුදුසු නැති අයව පත් කරනවා නම්
කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ මේ සුදුසු නැති අය පත් කරලා මේක විසඳන්න පුළුවන් වෙයි කියලා කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ ඉතින් මෙතන විශාල ගැටලුවක් තියෙනවා වගවීම අවශ්‍යයි ඒ වගේම මේ සැබැඳියා අන්තර් ක්‍රියා ගැටුම් වලින් මිදෙන්නට ඕනේ නමුත් මේවා ඇත්තටම සිදු වෙනවා දැනට පත් කරලා තියෙන ඒවාවත් සිදු වෙනවා ඔය කොමිටුවේ අය පීබී ජයසුන්දර මහතා දැන් බොහෝම ජනාධිපති ලේකම්තුමා වැඩිය කියන්න ඕනේ නැහැ ජනාධිපති ලේකම්තුමා හරිද ඉතින් මං හිතන්නේ මේව හොයලා බලන්න ඕනේ ඇත්තටම ජනාධිපතිතුමාට වෙනසක් ඇති කරන්න ඕනේ නම් ජනාධිපතිතුමා මං හිතන්නේ හුඟක් වෙලාවට මේ කරුණු දන්නේ නැහැ අර ක්‍රිෂාන්ත කුරේ පිළිබඳව කරුණ ජනාධිපතිතුමා දන්නේ නැහැ මේ අනිත් අය තීරණ අරගෙන තියෙන්නේ මේ අයට මඩ ගහන්න ඒ වගේම මං හිතන්නේ මේ පත්වීම් ගැන ජනාධිපතිතුමා මං හිතන්නේ කරුණු දන්නේ නැහැ ජනාධිපතිතුමාට වැරදි කරුණු කිහිල්ල තියෙනවා ඒ වගේම මෙතන සඳහන් වෙනවා උපුල් ධර්මදාස කියලා පත් කරලා තිනවා ශ්‍රී ලංකා සිවිල් ඒවියේෂන් අධිකාරියට පත් කරලා තිනවා දැන් එතුම් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි මෙතන තියෙන්නේ හරිද නියාමක හා නියාමණය වන අය ඔහුට තියෙනවා ව්‍යාපාරයක් තියෙනවා එතකොට ඔහු නියාමණය වෙන්න ඕන පුද්ගලයෙක් එතකොට කොහොමද එතුමව පත් කරන්නේ නියාමක යෙකු හැටියට පත් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි මම මෙතන අහන්නේ ඊට අමතරව නැන්දම්මලා පත් කරලා තිනවා මාමලාව පත් කරලා තිනවා ඇත්තටම මේ පුද්ගලයන් දිහා බලනකොට මේ පුද්ගලයන්ට සුදුසුකම් තියෙන්න පුළුවන් මේ පුද්ගලයන්ට නැන්දම්මලා මාමලා පත් කරනකොට නමුත් සුදුසුකම් තිබුණත් අපි හොයන්න ඕනේ මේ පත්වීම දෙනකොට සුදුසුද නිසිද ඉංග්‍රීසියෙන් කියනවා are fit and proper persons අධ්‍යාපනය තියනවද අධ්‍යක්ීම් තියනවද සදාචාරය තියනවද ඒ වගේම ඒ රැකියාවට ඒ අය ඇත්තටම ගැළපෙනවද ඒ රැකියාවට සුදුසුම පුද්ගලයාද ඒ කියන්නේ එයාට සුදුසුකම් තියෙන්න පුළුවන් නමුත් ඒ පුද්ගලයාද සුදුසුම පුද්ගලයා ඉතින් මේ රජය කියනවනම් අපි සුදුසුම පුද්ගලයන් පත් කරනවා කියලා හැමතිස්සෙම එහෙනම් මම රජෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා විවෘත වෙලා මේ පත් කිරීම කාවද පත් කළේ මොනවද තිබුණු සුදුසුකම් මොකද්ද අනුගමනය කළ ක්‍රියාපිළිවෙල කරුණා කරලා ඒක සඳහන් කරන්න අවශ්‍යයි මොකද ඒක සඳහන් කළේ නැත්නම් ඇත්තටම ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙනවා සුදුසු අය පත් කරලා නැහැ ඔය කටින් කිව්වට ඇත්තටම එහෙම දෙයක් සිදු වෙලා නැහැ කියන එක ස්තුතියි
ගර්මන්තුමා මීළඟට ගරු ඉන්දික අනුරුද්ධ ඇමතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා
කොහොමත් මේ ස්තුති මුල් ආසනයේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ ඉරාන් ක්‍රමරත් මන්ත්‍රීතුමා මේ සුදුසුකම් ගැන කතා කරලා මේ සුදුසුකම් ගැන කීවා ඉතින් අද මේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ඒ පනතට අදාළ වෙන විදිහට නියෝග ක්‍රියාත්මක කිරීමට නියෝජනාවක් විදිහට ඉදිරිපත් කරන වෙලාවේ මම හිතන්නේ මේ ආණ්ඩුව තමයි විනිවිදභාවයකින් යුතුව ඒ වගේම හැකියාවන් දක්ෂතාවයන් තියෙන නාස්තිය ඒ වගේම ඒ පහුගිය රජය කෙරුවා වූ සියලු අනර්ථයන් පාඩමක් කරගෙන බොහොම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන රජයා. ඒ නිසා නැන්දලා මාමලා පත් කළත් ඒගොල්ලෝ තුල තියෙන සුදුසුකම් අපි පත් කෙරුවයි කියලා කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ දීමනාවල්, ඒගොල්ලන්ගේ පඩිනඩි, ඒගොල්ලන්ගේ පත්වීම් ගැන ඔබ තමුන්නාන්සේලාට ඕන තැනකින් හොයා ගන්න පුළුවන්, අරගෙන පරීක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා නිකං අභූත චෝදනා නිකං මේ තමුන්ගේ පාක්ෂිකයන් ඇදවැටිලා ඉන්න වෙලාවක නිකම් පාක්ෂිකයන් පිනවීම සඳහා කරන එකක් නම් මං හිතන්නේ අපිට ඒක ගැන ගැටලුවක් නැහැ. නමුත් පහුගිය වකවානුව පුරාවටම ඔයගොල්ලන්ගේ නායකයින්ට ඇමතිවරුන්ට තමුන්ගේ කොන්ත්‍රාත්තුව තමුන්ගේ වැඩපිළිවෙල කරගන්න පුළුවන් අය පත්කර කරා මිසක් සමහර වෙලාවට තාමත් ඒ උදවිය මේ ආයතනවල කටයුතු කරනවා අපිට පෙන්ලා කියලා තියෙන දෙයක් තමයි කිසිම සුදුසුකමක් නැහැ. අපි දැකපු දෙයක් තමයි ඒ පත්වීම් තුල ඇමතිවරයාට ඕන විදියට දැන් අර අපි නෙමෙයි කියන්නේ දැන් මේ ඉදිකිරීම් පනත ගැන කතා කරද්දී හිටපු ඉදිකිරීම් නිවාස කටයුතු ඇමතිවරයා. ඒ ඇමතිවරයාට කිසිම දැක්මක් නැහැ. කිසිම වැඩපිළිවෙලක් නැහැ. කිසිම දර්ශනයක් නැහැ. මහ භාණ්ඩාගාරේ සල්ලි ඉබාගාතේ වියදම් කරන්න ඉබාගාතේ නාස්ති කරන්න විතරයි දන්නේ කියලා ඔය හඬපට ඇතුළෙම තමයි තිබුණේ. දැන් ඊයේ දවසේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කරලා කිව්වා එයා කියපු සියලු දේ ඇත්ත. නිකම්ම නෙමෙයි තිත්ත ඇත්ත. හැබැයි අපි කියනවා ආණ්ඩුවට ඔය රංජන් රාමනායකව වේදිකා ගානේ අරගෙන ගියා. වේදිකා ගානේ අරගෙන ගිහිල්ලා වේදිකාවට නැග්ගලා මං හිතන්නේ 50 ලක්ෂයකට වැඩි ජනතාවට 50 ලක්ෂයකට වැඩි ජනතාවට කිව්වා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල සහ එදා ගෝඨාභය මහත්තයාට චෝදනා කළා. එදා චෝදනා කළා. එදා සජිත් ප්‍රේමදාස වර්ණනා කළා. සජිත් ප්‍රේමදාස වර්ණනා කරලා 50 ලක්ෂයකට වැඩි ගාණක් 50 ලක්ෂයකට වැඩි ගාණක් රැවට්ටුවා රංජන් රාමනායක. ඒක තමයි කළේ. රංජන් රාමනායක එදා ඇත්ත කිව්වනම් තිත්ත ඇත්තනම් කතා කළේ. එහෙමනම් කොහොමද කියන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිසිම වගකීමක් ගන්න පුළුවන් කිසිම දැක්මක් තියෙන කිසිම දැක්මක් දර්ශනයක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ගේ පක්ෂේ කටයුතු කරේ ඔන්න ඔය වගේ අය. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ කියනවා අද රටේ ඉදිකිරීම් කර්මාන්ත කරුවන්ට යම්කිසි සහනදායි කාලයක් නිර්මාණය වෙමින් තියෙනවා. අද මේ ඉදිකිරීම් කර්මාන්ත කරුවෝ එදා ඔයගොල්ලන්ගේ ආණ්ඩුව තුල අපි දැක්කා ව්‍යාපෘති පටන් ගන්නවා. ව්‍යාපෘති දසදාස් ගානක් රටේ පටන් ගන්න ලෑස්ති කරනවා. හැබැයි ව්‍යාපෘති 10කට 15කටවත් මුදල් වෙන් කරගන්නේ නැහැ අයවැයෙන්. අන්න ඒ උඩ අද වෙද්දී ඔය ඉදිකිරීම් කර්මාන්තේ ඉන්න ව්‍යාපාරිකයෝ අනාථ වෙලා තියෙනවා. ඒ ව්‍යාපාරිකයන් අද යන්නේ නැමන් නැතු වෙලා තියෙනවා. ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා විදේශීය සමාගමක් නම් ඒ විදේශීය සමාගමට උපකොන්ත්‍රාත් කරපු ඒ උපකොන්ත්‍රාත්කරුවන්ට අද මේ ගැන විමසන්න තැනක්, එහෙම නැත්නම් ප්‍රශ්න කරන්න තැනක්, එහෙම නැත්නම් මේකට යම්කිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න තැනක් නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ අනපනත් හදාගෙන ඕගොල්ලෝ පහුගිය කාලවල හිටියට මම හිතන්නේ අපි මේ ආණ්ඩුව මේ අනපනත් ක්‍රියාත්මක කිරීම අනාගතයේදී මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයට ඇතුළත් වෙන විශේෂයෙන් ඉදිකිරීම් කර්මාන්ත ඒ සංවර්ධන ඒ ආයතනය මම හිතන්නේ ඒක තියෙන ශක්තිමත්භාවය මේ ඉදිකිරීම් කර්මාන්තයට ඇතුළත් වෙන ඒ ශ්‍රමිකයින් පුහුණු කිරීම, ඒ වගේම ඒ ශ්‍රමිකයින්ට වගේම ඒ පාඨමාලාවල් හදාරන අයට ඒ අවස්ථාව ලබා දීම, ඒ වැඩ කටයුතු වලදී මේට වඩා වැඩි ප්‍රමාණයක් දැන් මං හිතන්නේ ඒ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඒගොල්ලන්ගේ ඒ ඒ පාඨමාලාවලට ඉදිරිපත් වෙන අයට මේට වඩා පුළුල් පරාසයක් ලබා දෙන්නවා, පුළුල් පරාසයක් ලබා දෙන්නවා. ඒ වගේම ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ඒ ඉදිකිරීම් අතර තියෙන උපකොන්ත්‍රාත්කරුවා සහ කොන්ත්‍රාත්කරුවා අතර තියෙන සම්බන්ධතාවයේ යම් කිසියකින් බිඳුනහම් එහෙම නැත්නම් ඒ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉදිකිරීම කරලා දෙන ආයතනය, ඒ වගේම ඉදිකිරීම් ඒ පහසුකම ලබා ගන්න ආයතනය, මේ ආයතන අතර යම් කිසි ගැටුමක් නිර්මාණය වෙච්චාම මේ නියෝග ක්‍රියාත්මක කරලා බේරුම් කාර්යයක් විදියට මැදිහත් වෙලා ඒ කටයුතු කරන්න. ඒ වගේම මේ දත්ත ගබඩාවක් මේ ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය තුල ඇති කරලා ඒ දත්ත ගබඩාව තුල රටේ සාර්ථක ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉන්න කොන්ත්‍රාත්කරුවෝ කවුද? අද වෙද්දී අපි දකිනවා සමහර අමාත්‍යවරු සමහර කැබිනට් අමාත්‍යවරු තමුන්ගේ දරුවෝගේ නම් පාවිච්චි කරලා තමුන්ගේ දරුවන්ට දීලා තියෙන ඉදිකිරීම් ඒ ඉදිකිරීම් සමාගම් ඇති කරලා රටේ තියෙන ප්‍රධාන පෙළ ඉදිකිරීම් කර්මාන්ත අයිති කරගෙන තියෙනවා. ඒවා විනිවිදභාවයකින් තොරව එදා අපි දැක්කේ නැහැ ටෙන්ඩර් දානවා. එදා දේශීය කොන්ත්‍රාත්කරුවන්ට මේවා ලබා දෙනවා කියලා පෙන්නලා ඒ දේශීය කොන්ත්‍රාත්කරුවන්ට මේවා ලබා දෙන මුවාවෙන් තමුන්ගේට මේවා බෙදාගෙන තියෙනවා. ඒවා තුල විශාල විදියට මූල්‍ය අක්‍රමිකතා වෙලා තියෙනවා. ඒ වගේම මේ නිවාස අමාත්‍යාංශය තුල දැඩි ලෙස දැන් අද ජනතා විමුක්ති පෙරමුණ කතා කරනවා අර සැන්ග්‍රිල්ලා හෝටලේ පිටිපස්සේ ඉඩම ගන්න. සැන්ග්‍රිල්ලා හෝටලේ පිටිපස්සේ තියෙන ඉඩම මේ ආණ්ඩුව කැබිනට් එකට තිබිච්ච ආණ්ඩුව කැබිනට් එකට දාලා ඒවා නියම කරගෙන ඒවා සාකච්ඡා කරලා ඒ යෝජනා අනුව අපිට තිබුණේ ඒක ඒ පුද්ගලයින්ට පිරිනමන්න විතරයි. ඒක පිරිනමන්න නැතුව ඔයගොල්ලෝ යම්කිසි කොමිසිල්ල ඉල්ල මේක කල්මැරුවා. ඒ කල්මරමර මේ ඉන්න අතරතුර තමයි මේ සමාගම මේ ආයෝජකයෙක් විදියට රටට ආපුවාම ඒ ආයෝජකයාට ඒ කටයුතු වලට පහසුකම් සලසන්න ඒ කටයුතු කරන්න වෙනවා. ඒකේ 90%ක් වැඩ කටයුතු ඉවර කරලා තියෙද්දි අද මුකුත්ම දන්නේ නැති මැරලා ඉපදිච්ච කාණ්ඩයක් වගේ ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපි සැන්ග්‍රිල් එක පිටිපස්සේ ඉඩම වික්කලු අපිද වික්කේ මොන කැබිනට් එකේ නමතක වුනේ මේ අනුමත වුනේ මොන අමාත්‍ය මණ්ඩලයේ තීන්දු කරේ මොන කාල වකවානුවේද මේ ගනුදෙනු සාකච්ඡා කරේ මොන විදියටද උනේ කියලා ඈ නේද ඒ නිසා එහෙම කියන්න අද අපිට මෙන්න මේකයි නොපෙනෙන දේ අපිට මේ වෙනස පේන්නේ නැහැ අද ජනතා විමුක්ති පෙරමුණත් නෑ ඒක තමයි අපි 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 ඒක තමයි දැන් ගෙන්න ගන්න දැන් ගෙන්න ගන්න ඒ නිසා අද අපිට අර අන්න අර උදව් කරනවා අර අන්න අර උදව් කරනවා දැන් මේ දෙකම එකයි අර උදව් කරන්නේ දැන් දෙකම එකයි නැකිලා උදව් කරන්න ජනතා විමුක්ති පෙරමුණයි එක්සත් ජාතික පක්ෂයයි දෙකම එකයි ගලප්පති මන්ත්‍රීතුමා මේකත් එක්කම වලපල්ලට යන්න එපා මේකත් එක්ක වලපල්ලට යන්න එපා තේරුම් ගන්න පොඩ්ඩක් ඒ නිසා මේ රටේ අපි දැක්කා අපි මේ අහගන්න අර අර ආසු මාරසිංහ මන්ත්‍රීතුමා කිව්වා මේ අහගන්න මේ අහගන්න මේ අහගන්න නැත්තම් වාඩි කරවන්න මෙයාව මෙයා වාදි කරවන්න මේ පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුව අධ්‍යක්ෂින් තියෙන පුද්ගලෙක් නැති කෙනෙක් නම් කමක් නැහැ නැති නැති කෙනෙක්
ඔබතුමා කතා කරා
අර ආන්සු මාරසිංහ මන්ත්‍රීතුමා පැහැදිලිවම ප්‍රකාශ කරලා කිව්වා මොකද්ද තිබිච්ච ඩීල් එක කියලා ඒකත් අර මේ මේ සලකුණ වැඩසටහනට ඇවිල්ලා ඒක කිව්වා අපි කතා කරුවා කියලා අපි කතා කරුවා කියලා තේරුණාද මොකද්ද මේ වෙලා තියෙන්නේ මොකද්ද මේ මොකද්ද වෙලා තියෙන්නේ
අර ඔබතුමාට කතා කරන්න අවස්ථාව දෙන්න
මොකද්ද වෙලා තියෙන්නේ පොඩ්ඩක් ඉන්න
අමතුමා කතා කරන්න
පොඩ්ඩක් ආගන්න ලැජ්ජ නැතිකම ගැන කතා කරනවා නම් එතකොට බලන්න ඕනේ JVP එක පැත්ත අපේ පැත්ත නෙවෙයි හරිද අපේ පැත්ත නෙවෙයි ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපි පැහැදිලිවම කියනවා මේගොල්ලෝ මොනවද කතා කරේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ගේනවා නම් අපි උදව් කරනවා ඔවා තමයි පහුගෙටිගේ සාකච්ඡා වුණේ පහුගෙටිගේ සාකච්ඡා වුණේ ඒවා ඒවා එළියට ආවා එතකොට ඔය පහුගේ දවස්වල හම්බන්තොට දිස්ත්‍රික්කේ මෙතුමා ඉන්නවා ඔය කරපු එක විනාශයක් ගැන හැන්සල්ඩ් එකේ තියෙනවද ඔය සේවකයෝ බඳව ගත්ත එක ගැන ඔබතුමා කතා කරලා තියෙනවද ඔය 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 විශාල විදියට බඳව ගත්ත ඔය විශාල විදියට ව්‍යාපෘති කරපුවා වාහන දාගත්තු ගැන කතා කරලා තියෙනවද මේ ඉදිකිරීම අමාත්‍යාංශය තුල අවභාවිතා කරපුවා ඉඩම් කඩම් විකුණපුවා ඒවට කොමිස් ගත්තුවා කතා කරලා තියෙනවද මාලකොට මම මෙතනිනවා පම්පෝරි ගහන්න මේවා එකතු වෙලා කරේ මේවා එකතු වෙලා බෙදාගත්තේ මේවා එකතු වෙලා බෙදාගත්තේ ඒ නිසා අහගෙන ඉන්න අහගෙන ඉන්න ඒක තමයි වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි ජනතා විමුක්ති පෙරමුණයි එක්සත් ජාතික පක්ෂයයි ගලප්පති මහත්තයයි සජිත් ප්‍රේමදාසයි හම්මන්තොට බෙදාගෙන වැඩ කළේ එකට ඒක ඒකයි වැඩ කළේ ඒකයි අපි දැක්කේ ඔය කතා කරාද ඈ ඔය කතා කරාද ඒ නිසා අහගන්න ඔයලට රාජපක්ෂ තමයි ප්‍රශ්නේ ඔයලට රාජපක්ෂ තමයි ප්‍රශ්නේ ඒක තමයි අමාරුව ඒක තමයි අමාරුව ඒ නිසා JVP එක මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂයට සින්න වෙලා ඉවරයි.
ගරු මන්ත්‍රීතුමා විවාදයකට යන්න එපා කතා කරන්න දෙන්න අමතුමාට.
අනු කුමාර හරිද? හරිද? 60,000ක් ඔයගොල්ලන්ගේ සමාජිකයෝ 60,000ක් මරලා ඒව ගැන කතා නැහැ. ඒව ගැන හුරතල්. අද එනවා මෙතන කතා කරන්න. තමුන්ගේ නායකයව අමුවම්මේ පුච්චලා අද ඒව කතා කරන්න නැහැ. ඒ නිසා 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 අපි පැහැදිලිවම කියනවා දැන් මේ මහා පුරාජේරු කියනවා මේ නිවාස අමාත්‍යාංශයේ පහුගිය දවස්වල ගොඩනැගිලි දාවේ සංස්ථාවේ ඉඩම බැංකුවට තියලා 106,500ක් ගත්තා කතා කරුවද ඩාලිපාරේ ඉඩම තියලා සල්ලි අරගත්තා ඉන්දියානු සමාගම් වලට වික්කා කතා කරුවද නෑ කතා කරන්න බෑ දැන් මෙහෙන් තමයි කතා කරන්නේ අනේ මේ බොරු බයිලා කියන්නෙන්න එපා මෙතන හරිද බොරු බයිලා කියන්නෙන්න එපා මෙතන ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි ඒ නිසා පාලුගේ වළම් බිඳින්න ඕනේ නැහැ එන්න කියන්න ඕන කෙනෙකුට තේරුණාද ඒ නිසා පාලුගේ වළම් බිඳින්නේ ඕගොල්ලෝ ඒ නිසා මේ මේ නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡා කරන වෙලාවේ ඉදිරියේදී මේ නිවාස එහෙම නැත්නම් මේ ඉදිකිරීම් කර්මාන්තයට මේ කොන්ත්‍රාත්කරුවන්ට මේවා මං හිතන්නේ මේ රට තුල පුළුල් වෙන ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් ලොකු වගකීමක්. දැන් අපි අපි දන්නවා පහුගිය දවස්වල මේ නිවාස අමාත්‍යාංශයේ අටතේ තියෙන ඉංජිනේරු සංස්ථාව ඉංජිනේරු සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මේ වගේ ආයතන විශාල ප්‍රමාණයක් කඩාගෙන වැටුණා මේවා මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම පඩිනඩි ගෙවීමට පවා මුදල් ලබා ගැනීමට සිද්ධ වුණා ඉතින් ඒ නිසා මේවා නැවත ශක්තිමත් කරන්න මේ වගේ අනපනත් ගෙනල්ලා මේ වගේ තීන්දුව තීරණ අරගෙන වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් වැඩපිළිවෙලක් මේ පාර්ලිමේන්තුවට යෝජනා කරලා හදන්න ඕන. ඒව හරියට ක්‍රියාත්මක කරගන්න ඕන. ඒව හරියාකාරයෙන් දේශීය කර්මාන්ත කරුවට වාසි සැලසෙන විදිහට ක්‍රියාත්මක කරගන්න ඕන. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ගෙනාපු යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට මම හිතන්නේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම අපි මේ හරහා අපි මේකේ තොරතුරු එක් රැස් කිරීමේ මධ්‍යස්ථානයේ හරහා රටේ අංක 1 ඒ ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ ආයතන මොනවද? ඒවල පහසුකම් මොනවද? ඒවා තුල ඒගොල්ලන්ගේ හැකියාවන්. දැන් මම අර කලින් කිව්වේ ඒකයි සමහර සමාගම් තියෙනවා తాවකාලිකව අටෝගන. తాවකාලිකව ඒ ලියාපදිංචිය කරගෙන ඒකේ අවශ්‍ය කරන ඒ කොන්ත්‍රාත්තුව කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් නැතිව ව්‍යාජව යන වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ වෙලාවට උපකොන්ත්‍රාත්කරුව අසරණ වෙනවා. ප්‍රධාන කොන්ත්‍රාත්කරුව අසරණ වෙනවා. අන්නේ ඒ සියලු දෙනාට වගකීම් දරන්න පුළුවන් ක්‍රමවේදයේ ඇති වෙන්නේ මේ ආයතනය තුල මේ තොරතුරු මධ්‍යස්ථානයේ ඉදිකිරීම හරහා. එතකොට මේ තොරතුරු මධ්‍යස්ථානයේ සියලු තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී දැන් මේගොල්ලන්ට නුවර ඉඳලා කොළඹ ඉඳලා නුවරට අධිවේගී මාර්ගය නිර්මාණය කරන්න අවුරුදු ගාණක් ගියා. අධිවේගී මාර්ගය නිර්මාණය කරන්න අවුරුදු ගාණක් ගියා. ඒකත් කුරුණෑගලින් මිහිරිගමින් අඹේපුස්සෙන් පටන් අරගෙන කුරුණෑගලට යනකම් එහෙ ඉවර වෙන තැනත් වැඩ ඉවර නැහැ පටන් ගන්න තැනත් වැඩ ඉවර නැහැ. ඉතින් ඒ නිසා මේක තුලත් දේශීය කර්මාන්ත කරුවන්ට බොහොම පොඩි ප්‍රමාණයක් ලබා දීලා අනිකුත් ප්‍රමාණය පටන් ගන්න බැරුව දේශීය කර්මාන්ත කරුවොත් මේ වෙද්දි අදාළ මේ මිල ගණන් අදාළ මේ මුදල් ඒගොල්ලන්ට ගෙවීම් කරන්න ආණ්ඩුවට බැරුව ගිය නිසා අතරමඟ වැඩ නැවතිලා තියෙනවා. ඒ නිසා ඒ සියලු වැඩ අපි අඹේපුස්සේ ඉඳලා කඩවතටත් ඒ වගේම කුරුණෑගල ඉඳලා ගලගෙදරට එහෙම නැත්නම් නුවරටත් අපි මේ වැඩ කටයුතු දැන් ආරම්භ කරන්න සියලු වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මෙවැනි ඉදිකිරීම් ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන නිවාස සංවර්ධන අධිකාරියේ පහුගිය දවස්වල සියලුම ඉදිකිරීම් දුන්නේ පෞද්ගලික සමාගම් වලට. අද වෙද්දි පෞද්ගලික සමාගම් මේවා අරගෙන මේවා ක්‍රියාත්මක නොකර අතරමැද නවත්තලා තියෙනවා. ඒ වගේම මෙවැනි සමහර ආයතන නිවාස අමාත්‍යවරයා විදිහට මුදල් අවභාවිතා කරලා තියෙනවා. ඒ මුදල් නිකන් නිවාසවල ඉන්න එහෙම නැත්නම් ගම්වල ඉන්න ඡන්දදායකයින්ට ඡන්ද ගැනීමේ මුවාවෙන් බෙදා දීලා තියෙනවා. ඒ වලින් ඒ ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අවශ්‍ය ඒ පහසුකම් ලැබිලා නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ඉදිරියේදී නිවාස අමාත්‍යාංශයෙන් ඒ මහල් නිවාස ව්‍යාපෘති පටන් ගද්දී අපි කිසිදු මහල් නිවාස ව්‍යාපෘතියක් විදේශීය සමාගම් වලට ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. අපි ඒ සියලු ඉදිකිරීම් කටයුතු නිවාස සංවර්ධන එහෙම නැත්නම් ඒ අමාත්‍යාංශයේ යටතේ තියෙන ඉංජිනේරු සංස්ථාවටත් ගොඩනැගිලි දෙපාර්තමේන්තුවටත් ඒ වගේම මේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියටත් මෙන්න මේ ආයතන වලට ඒ වගේම සාධිපත්‍ය ආයතනයටත් මෙවැනි ආයතන වලට ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒක තුල මම හිතන්නේ අපිට කඩිනමින් පුළුවන් වෙනවා අපිට හැකියාව ලැබෙනවා අපේ නිවසක් නැති ඒ පුද්ගලයාට සර්ව සාධාරණ විදියට ඒ නිවස ලබා දෙන්න. අද අපි දැක්ක දෙයක් තමයි පහුගිය රජේ ලක්ෂ ගාණක් ජනතාව නිවාස ණය වලින් හෙම්බත් කරලා තියෙනවා. දහස් ගණනක් තරුණ තරුණියන්ව අද වෙද්දි රැකියා විරහිත බවට පත් කරලා තියෙනවා. ඒ රැකියා ඒ තරුණ තරුණියන්ට ලබා දීලා ඒ කොන්ත්‍රාත් කාලයේ 2015 ඉඳලා 2019 වෙනකන් අලුත් කරමින් මාස 6න් 6ට අලුත් කරමින් ඇවිල්ලා තියෙනවා. මෙතන ඉන්න සෑම මන්ත්‍රීවරයෙකුගේම දිස්ත්‍රික්කයකම මේ තරුණ තරුණියෝ ඉන්නවා. අද ඒ තරුණ තරුණියන්ගේ කොන්ත්‍රාත් කාලය අලුත් කරගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. හිටපු අමාත්‍යවරයාගේ කාලෙම ඒ කොන්ත්‍රාත් කාලේ අලුත් කරන්න නැතුව ගිහිල්ලා තියෙනවා. ඒ අලුත් නොකිරීම උඩ අද වෙද්දී ඒගොල්ලන්ගේ රැකියා අස්ථාවර භාවයට පත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ජනාධිපති කොමිසමට ගිහිල්ලා පවා හිටපු ඇමතිවරයා කියලා තියෙනවා නිලධාරීන් තමයි මේ බඳවා ගැනීම කළේ ඒ නිසා මට මම කරපු කාර්යයක් නෙවෙයි කියලා. අද නිලධාරියත් වගකීම ගන්නෙ නෑ ඇමතිවරයාත් වගකීම ගන්නෙ නෑ. ඒ නිසා දාස් ගාණක් අද මහපාරට වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එදා දුන්න පොරොන්දුවක් තමයි ගරු මන්ත්‍රීතුමනි මේගොල්ලෝ කොහොම හරි කොන්ත්‍රාත් කාලේ අවුරුදු දෙක තුනක් ඉදිරියට කරගෙන යන්න ඒගොල්ලන්ට පවරලා ඒගොල්ලන්ට කියපු දේ තමයි සජිත් ප්‍රේමදාස 20යි 20 ජනාධිපති එතකොට අනිවාර්යෙන්ම මේගොල්ලන්ගේ පත්වීම් ස්ථීර කරනවා කියලා. ඒ වගේ බොරු කියලා අද තරුණ තරුණියෝ ගණනාවක් අද අසහනයට පත් කරලා මහපාරට ඇදලා දාලා තියෙනවා ඔයගොල්ලන්ගේ ආණ්ඩුව. ඔයගොල්ලන්ගේ විපක්ෂ නායකවරයා ඒ සියල්ල වෙනුවෙන් වග කියන්න උනා. ඒ නිසා මේ අමාත්‍යංශය තුල තියෙන සියලුම ආයතනවලට දැන් වැඩ කරන්න පුළුවන් පසුබිම ලැබිලා තියෙනවා. මේ ආයතනවල ඉන්න ප්‍රධානි එදා යොදාගත්තේ මම අර මුලින් කිව්වා වගේ තම තමුන්ගේ පෝස්ටර් ව්‍යාපාරේ ප්‍රචාරක ව්‍යාපාරේ තම තමුන්ගේ ගජමිතුරන්ගේ කොන්ත්‍රාත් වැඩපිළිවෙල කරන්න මිසක් රටේ සංවර්ධනය කරන්න නෙමෙයි. එහෙම කියද්දි මට වෙලාවකට හිතෙනවා රංජන් රාමනායක හිරුනිකත් එක්ක කතා කරපු කාර්ය තුල ඇත්තක් තියෙනවා කියලා. ඒකේ තමයි කියවුනේ දක්මක් දර්ශනයක් වැඩපිළිවෙලක් නැතුව මහ භාණ්ඩාගාරේ සල්ලි ඉබාගාතේ වියදම් කරන මිනිස්සේ කොච්චර පහින් ඇවිද්දත් සෙරෙප්පු ගෙවෙනකන් ඇවිද්දත් මේ මිනිහට දැක්මක් නැහැ කියලා කියවුනේ එක ගැන මං හිතන්නේ එතන සත්‍යක් තියෙනවා කියලා.
අපිට විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. එනිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අපි පැහැදිලිවම කියන්නේ මේ රටේ තියෙන ගැටලු කාරණා ගණනාවකට අද ජනතාව නිවාස නැතුව බාගෙට නිවාස හදාගෙන ඒ වගේම ඉදිකිරීම් බාගෙට කරගෙන ඒ ඉදිකිරීම් වලට ඒ ආයෝජකයෝ ආයෝජනය කරපු මුදල් වල ප්‍රතිඵල ගන්න බැරුව ඒ වගේම ඒ ඉදිකිරීම් වල යම්කිසි ප්‍රමිතියකට ඒවා සොයා බලන්න ක්‍රමයක් නැතුව වැඩපිළිවෙලක් නැතුව ඒ වගේම අලුතෙන් ඉදිකිරීම් කර්මාන්තයට ඇතුල් වෙන්න ඉන්න ඒ ඉදිකිරීම් කර්මාන්තේ නියැලෙන්න ඉන්න අය අද වෙද්දි කුමක්ද කරගන්නේ කියන ප්‍රශ්නාකාර්තී තත්වයට අද පත් වෙලා තියෙන වෙන දෙයක් හින්දා නෙමෙයි පහුගිය වකවානුව තුල මේ නිවාස මේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය තුල යම්කිසි වැඩපිළිවෙලක් නොවිච්ච නිසා ඒ නිසා මේ වෙලාවේ මේ නියෝග තුන කෙනේන අතරම මේ නියෝග තුනේ ප්‍රායෝගිකත්වය අනාගතයේදී මේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ඒ වගකීම පවරලා ඒව හරියාකාරව ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරනවා. අවසාන වශයෙන් කියනවා ඒ නිර්මාණය කර ගැනීම සඳහා මේ නියෝග තුන අපිට ඉවහල් වෙනවා. ඒ නිසා අපි නියෝගයක් හරි අපි යෝජනාවක් හරි පාර්ලිමේන්තුවට ගේන්නේ වැඩ කරන්න. හැබැයි ගිය ආණ්ඩුව
තුනේ කාලය අවසන්
කරන්න ගිය ආණ්ඩුව මේ හැම යෝජනාවක්ම හැම සංශෝධනයක්ම හැම කටයුත්තක්ම ගෙනාවේ තමුන්ගේ ආණ්ඩුවේ පරිගැනීම් කරන්න 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවුලකට ගහන්න පවුලක ඉන්න සමාජිකයින්ට ගහන්න ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කටයුතු කළේ. ඒ නිසා මම පැහැදිලිවම කියනවා මේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ඒ නියෝග ක්‍රියාත්මක කරපුවාම අනාගතේ අර තමුන්ගේ වාහන ටික ගෙදර දාලා තමුන්ගේ යන්ත්‍රෝපකරණ නවත්තලා තමුන්ගේ වැඩපිළිවෙල නවත්වපු සියලු දෙනාට අපි ආරාධනා කරනවා රටේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධනයට දායක වෙලා මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඒ තමුන්ගේ දායකත්වය දක්වන්න කියලා බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි කරු ඇමතුමනි. ගරු කාංජන විජේසේකර මන්තුමා එමතුමා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද උදේවරුවෙත් අපේ හර්ෂ සිල්වා මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් මතු කරා. විශේෂයෙන්ම බැඳුම් කර වංචා පිළිබඳ විශේෂ බැඳුම් කර ගනුදෙනු පිළිබඳව ඒ ව්‍යවහාරික වාර්තාව පිළිබඳව ඒ අන්තර්ගත සමහර කාරණා මේ පොතට ඇතුළත් නැහැ කියලා. දැන් අපි පාර්ලිමේන්තුවේ දැන් මම ගිහිල්ලා මේ CD පටේ ලබා ගත්තා. ඒ CD පටේ ලබා ගත්තා වගේම ඒ වගේම විශේෂයෙන් මේ එතන තියෙන ඒ එළිය කියවිලි පරීක්ෂා කරී බැලද්දී එතන තියෙනවා මම හිතන විශාල ප්‍රමාණයක් මේ එක්කම ඇමුණුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇමුණුම් ප්‍රමාණය ලබා දීලත් නැහැ. ඒ වගේම අවසාන පොතේ විශේෂම ලිමිටේෂන්ස් කියලා තියෙන එකේ තියෙනවා. දැන් මේ වාර්තාව සෑදීම සඳහා රුපියල් මිලියන 900ක් වගේ මම හිතන්නේ මුදලක් වියදම් කරලා තියෙනවා. නමුත් ඔවුන් සඳහන් කරලා තියෙනවා ඉන්දියානු සමාගම ඔවුන්ට මහ බැංකුවෙන් ලබා දීපු තොරතුරු මත තමයි මේක පදනම් කරගෙන තියෙන්නේ. ඒ වගේම දුරකථන සංවාද ඒ වගේම ඊමේල් පණිවිඩ පිළිබඳව කිසිම දත්තයක් ඔවුන්ට ලබා දීලා නැහැ. ඒක මේන්ටේන් කළත් නැහැ. ඒ නිසා ඒ කාරණා නැතුව මිලියන 900ක් වියදම් කරලා මම අපි දන්නේ නැහැ මොන පදනමෙන්ද මේ වගේ වාර්තාවක් හදලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා මේක අපි ආණ්ඩුව පැත්තෙන් නෙමෙයි අපි නවත්තගෙන ඉන්නේ. මේ වார்த்தාවේ සම්පූර්ණ වார்த்தාව ලබා දිය යුතුයි, ඇමුණුම් සියල්ල ලබා දිය යුතුයි. ඒ පොතේම සඳහන් කළා තියෙනවා ඇමුණුම් නැතුව මේ පොත පරිශීලනය කිරීම තුළින් වැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා කාට හරි වැරදි අවබෝධයක් ලැබුණා නම් මේ
ගරුවරුත්
කරලා තියෙන CD පටේ
හරහා අපි ඔපිලිවඳව මේ විවාදයේ අතරතුර කාලය වැය කරන එක අපරාධය. ඒ නිසා අපි ගරු
නෑ මම ඔබතුමා ඉල්ලන්නේ
අපි ගරු කතානායකතුමා දැනුවත් කරලා
ඒක කඩිනමින් ඒ අදාළත්ම කඩිනමින් අපිට ලබා දෙන්න කටයුතු කරන්න
අනිවාර්යයෙන්.
ඔබතුමා කතානායකතුමාගේ අතේ තියෙනවා නම් ඒ කටයුතු කරන්න අපිටත් අවශ්‍යයි තා ඉක්මනින් මේ පිළිබඳව රටේ අවධානය යොමු කරන්න.
ඒ
නිසා මේක ඇතුලේ සමහරලාට මේ වார்த்தාව හදපු කට්ටිය සමහරලාට ඒක අතෑරලත් දන්නේ හදලා
තියෙන්නේ. භවිසුදි ගරු ඇමතුමා මීළඟට ගරු හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමා මගේ නම සඳහන් කරා. එතුමා කියපු කාරණාව යම්කිසි සත්‍යයක් තියෙනවා. නමුත් දැන් මම ගියාම මම එතන වාඩිලා ඉඳලා මේ CD පටිය ලබා ගත්තා මේ ගරු මන්ත්‍රීතුමනේ. එතෙන්දී ඔවුන් කිව්වා මහ බැංකුවෙන් ලියුමක් එවල තියෙනවා කියලා. ඒ ලියුමේ කියලා තියෙනවා කියලා ඇමිනුම් ටික දෙන්න නම් ගරු ඇමතුමා ඇමුණුම් ටික දෙන්න නම් නීතිපතිවරයාගේ අනුමැතිය අවශ්‍යයි කියලා. එතනයි ගැටලුව තියෙන. එතකොට දැන් කතානායකතුමා කිව්වේ මේ සියලු මේවා දෙන්න කියලා. දැන් මේ මම දැන් පළවෙනි වார்த்தාව කියවන ගමන් මේ ඉන්නේ. ඒකේ තියෙනවා එක්සිකියුටිව් සමරි එකේ තියෙනවා 2005 ඉඳලා 2015 වෙනකන් රජයට වෙලා තියෙන පාඩුව රුපියල් මිලියන 10,470යි කියලා. රුපියල් මිලියන 10,470ක් කියලා රඩියර පාඩු වෙලා තියෙනවා කියලා මේ වෝහාරික මේ 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 මොනවාද මේ විගණනයේ පළවෙනි රිපෝට් එකේ විතරයි. ඒ කියන්නේ බිලියන 10 මාරා. බිලියන. ඉතින් මම දන්නේ නැහැ. ඉතින් ඇනෙක්සස් වල මොනවද තියෙනවද කියලා මම ඔබතුමත් එක්ක එකඟ වෙනවා. සමහර වෙලාවට මේක බැලූ බැල්මට මේකේ තව දේවල් මේ ඇනෙක්සස් වල ඇති. මේක තේරුම් ගන්න නම් මමත් විශ්වාස කරනවා ඇනෙක්සස් එක අවශ්‍යයි. හරි මම මේ ගැන දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ ඒවා ලබා
ගරු මන්තුමා කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි විවාදයකට නොගොස් මේක අවසන් කරමු. චමින්දු විජේසිරි මන්තුමා මොකද පොයින්ට් පොරේ?
ඒකමනේ විශේෂයෙන්ම අපි දන්නවා මේ මේ වார்த்தාව දෙන්න නීතිපතිතුමා එපයි කිව්වා. නමුත් පාර්ලිමේන්තුවේ තියෙන බලතලනුව කතානායකතුමාට තියෙන බලතලනුව මේක ලබා දුන්නා. මම හිතනවා මේක ආයේ නීතිපතිවරයාගෙන් අසා ඉන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාසා බලතලනුව මේ ලැබිලා නැති දේ ඉතාල එක්කින් ලබා දෙන්න කටයුතු කිරීමේ හැකියාව දැන්ටත් මම දන්න විදිහට කතානායකතුමාට තියෙනවා.
ගරු ඇමතුමා කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඉක්මනින් අවසන් කරන්න ඔබතුමා.
ගරු මුරාසනේ මන්ත්‍රීතුමනි, දැන් මේකේ වැරදි අවබෝධයක් යන්න පුළුවන් මේ ආණ්ඩුව සිතාමතා මේ කටයුතු නවත්වනවා කියලා. ආණ්ඩුවේ අපි කිසිම පාර්ශවයක් ඇමුණුම් නවත්වන්න කියලාත් නැහැ, වාර්තා දෙන්න එපා කියලාත් නැහැ. දැන් මේ වාර්තා දෙකක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච වෙලාවේ පළවෙනි වාර්තාව ඉදිරිපත් වෙන වෙලාවෙත් කතානායකතුමා පිටු කීපයක් හැංගුවා කියලා මතයක් තිබුණා. දැන් මේ ඇතුළෙත් මේ පිටු කීපයක් කතානායකවරයාද හංගගෙන ඉන්නේ කියලා සැකය තියෙනවා. ඒ නිසා කතානායකතුමා
මේ ගරු ඇමතුමා මේ වෙනම විවාදයකට යන ඕන කාරණා අපි ගරු කතානායකතුමා මේ පිළිබඳ දැනුවත් කරමු.
කොලේ වහලා කවුරු හරි කළා තියෙනවා නම්
ඒක අපි කතානායකතුමාට දැනුවත් කරමු. මේ ළඟට අජිත් මාන්නපෙරුම ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක්
තියෙනවා. සෙනරු මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ රජය ඉදිරිපත් කරලා තියෙනවා නියෝග තුනක් ඉදිකිරීම ක්ෂේත්‍රයේ ආරවුලක් වුණාම ඒ තීරකයාගේ තනතුර ශක්තිමත් කිරීම සඳහා. ඒක වැරදක් නෑ, ශක්තිමත් කරන එක හොඳයි. නමුත් අපිට තියෙන ප්‍රශ්න තියෙන්නේ ගරු මූලාසන නඩුවට මන්ත්‍රීතුමනි, ඊට වඩා මේ අපිට මේ කොන්ත්‍රාත්කරුවන්ට සල්ලි ගෙවලා නෑ රජේ. මේ ආණ්ඩුව මාරුණාට පස්සේ කොන්ත්‍රාත්කරුවන්ට විතරක් නෙමෙයි මාගේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුල අපි ගම්පෙරළිය ව්‍යාපෘති යටතේ ගෙවල් 8103ක් සඳහා මුදල් ලබා දුන්නා නොමිලේ. තමුගේ ගේ අඩුපාඩු ටික හදාගන්න කියලා නිකන් මිනිස්සුන්ට සල්ලි දුන්නා ගෙවල් 8103කට. ඒකට රුපියල් මිලියන 1147ක් ඒකට වෙන් කරලා සල්ලි වෙන් කරලා තිබ්බා. නමුත් මැතිවරණ ආවයි කියලා මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයේ පිට මැතිවරණේ ඉවරුණාට පස්සේ නොවැම්බර් 16 පස්සේ දෙන්නයි කියලා ගෙවල් 1485කට සල්ලි දෙන්න කියලා කිව්වා. නමුත් මැතිවරණේ ඉවරුණාට පස්සේ මේගොල්ල මේ සල්ලි දෙන එකත් නවත්තලා ඒක සම්පූර්ණ ලිස්ට් එකෙන් කපලා දැම්මා. ඊට පස්සේ බාගට දැනට මේ ලක්ෂයක් දෙන්න 125,000 දෙන්න 150,000 දෙන්න 103,000 දෙන්න කියපු ගෙවල් වලට ගෙවල් 5229කට බාගට රුපියල් 50,000 ගානේ සල්ලි දීලා තියෙනවා. නමුත් ඉතුරු සල්ලි ටික දෙන්න නැතුව මේ මිනිස්සු රස්තියාදු කරනවා. ඒ හිඳ මම කියනවා දැන් මේ මිනිස්සු ණය වෙලා ගම්පහ දිස්ත්‍රික්කේ පවුල් 5200 UNP ද ශ්‍රී ලංකාවද කියලා වැඩක් නැහැ. මිනිස්සුන්ගේ අසරණ දුප්පත් මිනිස්සුන්ට තමයි ගෙවල් හදාගන්න සල්ලි දීලා තියෙන අසරණ දුප්පත් මිනිස්සුන්ට රාජ්‍ය නිලධාරී සහතිකරුව මිනිස්සුන්ට. නමුත් මේගොල්ලෝ එහෙම UNP ද ශ්‍රී ලංකාවද කියලා අපි
දිස්ත්‍රික්කේ
මේ මගේ වෙලාව
ඔබතුමාට තියෙන ප්‍රශ්නෙට මට උත්තරයක් කියන්න පුළුවන්. සල්ලි දෙන්න හදන්නේ
උත්තරයක් අන්තිමට දෙන්නේ
සල්ලි දෙන්න හදන්නේ
අන්තිමට ගරු මන්තුමා කතා කරා
279කට මිලියන 36ක් ගෙවන්න තියෙනවා. මේ අහිංසක දුප්පත් මිනිස්සු කඩවල් වලින් ණය වෙලා බඩු වරගෙන හાર્ඩ්වෙයාර් වලින් ණය වෙලා බඩු වරගෙන ගෙවල් ටික අර 50,000 දුන්නට පස්සේ ඉතුරු සල්ලි ටික හම්බ වෙනක බලාපොරොත්තු තුල හදලා තිනවා. කරුණාකරලා මේ දුප්පත් අහිංසක මිනිස්සු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගන්න රස්තියාදු කරන්නේ නැතුව ඒ අයගේ මේ සල්ලි ටික දෙන්න ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන මහලකුණ කතා කළාට ගමේ ඉන්න දුප්පත් මිනිහට අද රවට්ටලා හાર્ඩ්වෙයාර් කාර්යා ඒ මිනිහසේ ගාවට ඇවිදිලා දොස් කියන තත්ත්වයකට ඇවිදිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මූලාසනේ රූඩ මන්ත්‍රීතුමනි ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන දේශීය ගැන කතා කරනවා. මේගොල්ලෝ මගේ දිස්ත්‍රික්කය තුල ලයිට් නැති ගෙවල් විදුලිය නැති ගෙවල් 1158ක් තෝරලා අපි ඒ ඇයට විදුලිය ගැනීම සඳහා අවශ්‍ය ආධාර දුන්නා. 318කට මැතිවරණය නිසා මැතිවරණය නොවැම්බර් 16න් පස්සේ දෙසැම්බර් 4 තුල කාලය දෙන්නම් කියලා මැතිවරණ කොමසාරිස්ගේ තියෙන නැවැත්තුවා. ඒ නැවැත්තුව ටික සදාකාලිකව නැවැත්තුවා. ඒ මිනිස්සු සල්ලි කප්පාදු කරා. එතකොට 815ක් තෝරලා තීරණය කරලා අවශ්‍ය මුදල් ටික ලබා දුන්නත් අද වෙනකොට මේ පොඩි ගාණක් 826,000 ගම්පහ දිස්ත්‍රික්කේ ලයිට් නැති මිනිසුන්ට විදුලිය නැති මිනිසුන්ට දෙන්න තියෙන සල්ලි ටික අද දීලා නැතුව මේ මිනිස්සු රස්තියාදු කරනවා. ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි කන්ස්ට්‍රක්ෂන් ගැන කතා කරනවා, දේශීය ව්‍යාපාරිකයා ගැන කතා කරනවා. ගමේ අපි ව්‍යාපෘති 3,933ක් ව්‍යාපෘති ගම්පෙරළි යටතේ දුන්නාම මුදල් වෙන් කළා අපි මිලියන 2,313ක් මේ සඳහා. නමුත් මැතිවරණ කාලය තුල කියලා 841ක් කැපුවා මැතිවරණ කොමසාරිස්තුමා. හැබැයි කිව්වේ නොවැම්බර් 16න් පස්සේ ව්‍යාපෘති ටික කරන්න කියලා. නමුත් මේ රජය ආවට පස්සේ ඒව නැවැත්තුවා. කොහම වුණත් 3,092ක් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තිබ්බා. ඒවට ඒ කරපු ව්‍යාපෘති වලට මිලියන 32ක හිගයක් තියෙනවා. මිලියන 566ක මුදල් හිගයක් තියෙන කොන්ත්‍රාත්කාරෝ වැඩ කරලා ගම්පහ දිස්ත්‍රික්කේ කොන්ත්‍රාත්කාරයෝ වැඩ කරලා පොඩි පොඩි පාරවල් හදපු ගමේ ඉන සුළු කොන්ත්‍රාත්කාරයන්ට මිලියන 566ක් දෙන්න තියෙනවා. ඒක හංගගෙන සල්ලි දෙන්නේ නැතුව ඒ මිනිස්සු රස්තියාදු කරනවා. කතා කරන්නේ මහ ලොකුවට දේශීය කොන්ත්‍රාත්කාරයා ගැන කතා කරනවා, දේශීය කොන්ත්‍රාත්කාරයා ගැන ශක්තිමත් කරනවා. ගමේ අහිංසක ගෙයක් හදාගන්න සල්ලි නැතුව ගේ බාගෙට හදාගෙන ඉන්න ඒ ණය මුදලෙන් රුපියල් පොඩි ගාණක් දීලා දුන්නට පස්සේ ඒ මුදල් වලින් ගේ හදාගන්න ඒ මිනිහට දෙන්නේ නැතුව ඒ මිනිස්සු රස්තියාදු කරනවා. අද ගමේ ඉන්න හાર્ඩ්වෙයාර් කාට ණය වෙලා මේ මුදල දෙනවා කියන විශ්වාසය තුල මේ මුදල දෙනවා කියලා මුද්දර උඩ අස්සන් අරගත්තු ඒ මිනිසු ටික අද බලාගෙන ඉන්නවා. මේ ගමේ ඉන්න හાર્ඩ්වෙයාර් කරන මුදලාලිගේ අඩම් තෙට්ටම් වලට යාවිලා. ඒ විතරක් නෙමෙයි, නිවාස අධිකාරියේ ගරු මූලාසනේ රූඩ මන්ත්‍රීතුමනි මගේ දිස්ත්‍රික්කයේ තුල නිවාස අධිකාරියේ පහුගිය 2018 වෙනකල් පවුල් 2404කට ගෙවල් හදාගන්න නිවාස 2404ක් හදාගන්න රුපියල් ලක්ෂ බැගින් බාගෙට ඉදි කරපු ගෙවල් හදාගන්න සජීත් ප්‍රේමදාස මැතිතුමාගේ අමාත්‍යාංශයෙන් සල්ලි දුන්නා. නමුත් 2019 වර්ෂයේ ගිය වර්ෂයේ පවුල් 944කට ලක්ෂ දෙක ගානේ සහන පොලිය යටතේ ණය ලබා දෙන්න ඔක්කොම ලෑස්ති කරලා ඒ සඳහා ගිවිසුම් අස්සන් කරලා රුපියල් 40,000 ගානේ පළවෙනි අදියර නිදහස් කළා පවුල් 944කට. නමුත් ඒකට දැන් ඉතුරු සල්ලි ටික මේගොල්ලෝ දෙන්නේ නැහැ. අර මිනිස්සු දන්න විදිහට ණය වෙලා අය ගිවිසුම් අස්සන් කරලා අපකාරයෝ ඉදිරිපත් කරලා නිවාස හදාගන්න අවශ්‍ය ලැබෙනවා කියලා විශ්වාසය තුල ගේයි සල්ලි ටික ගන්න ගියාම අද මේක දෙන්නේ නැහැ. රුපියල් මිලියන 151ක් අත් කරන කතා කරනවා. දේශීය කොන්ත්‍රාත්කරුවා ගැන කතා කරන්න ඉස්සෙල්ලා අර අහිංසක ගේ හදාගන්න බාගෙන සල්ලි දීපු මිනිහගේ ඉතුරු සල්ලි ටික දෙන්න මං හිතනවා පුතුමාට මොලේ පෑ දෙන්න ඕනි කියලා. අහිංසක මිනිස්සයාට නිවාස අධිකාරියෙන් ණය දී
දීලා ණය දීලා ගිවිසුම් අස්සම් කරලා ඒ මිනිස්සයා දහ දුක් විඳලා අපකාරයෝ ගෙනල්ලා අප අස්සම් කරලා ඒ මිනිස්සුන්ට අද සල්ලි දෙන්න ඒ අහිංසක මිනිස්සුන්ට සල්ලි දෙන්න අවස්ථාව නැති කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මද මේගොල්ලෝ රටේ බොරු කියලා ආණ්ඩු බලය අරගෙන අද රටේ එළවලු මිල වැඩි වෙලා එළවලු කඩ ආරක්ෂා කරගන්න අද වෙලා තියෙනවා. එළවලු කඩ
සිකියුරිටි
දාන්න වෙලා තියෙනවා. එතකොට
රාජ්‍ය මුදල් දෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. නිවාස අමාත්‍යාංශ විදියට මට මෙතුමාට උත්තරයක් දෙන්න පුළුවන් මේකට.
නෑ ඔබතුමා ඔබතුමාගේ කතාව කරානේ විනාඩි 5න් 5 දෙන්න
කියලා. නෑ මේ බොරුනේ කියන්නේ. ඔබතුමාට උත්තරයක් දෙන්නද?
ඔබතුමා අන්තිමට අවසාන උත්තරය ලබා දෙන කරු ඔබතුමා. මේ විවාද කරගෙන යන කරු මන්තුමා කතා කරා.
මේ එතකොට රාජ්‍ය සේවකයව අන්දල බලය අරගෙන අර රාජ්‍ය සේවකයාගේ දීමනා කප්පාදු කරලා අතිකාල දීමනා කප්පාදු කරලා නියෝ දෙන්න තිබිච්ච වැටුප් තලිය අද නැති කරලා තිනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයා ඉලෙක්ෂන් ඩියුටි වලට ගිහිල්ලා අද වෙනකල් ඉලෙක්ෂන් ඩියුටි වල සල්ලි ගෙවල නැහැ. රාජ්‍ය සේවකයාට මැතිවරණය කරන්න ඒ දුක් විඳලා රෑ නිදි මරාගෙන ආපු මිනිස්සයන්ගේ මැතිවරණ සදා දෙන්න ඕනේ දීමනා ටික රාජ්‍ය සේවකයාට දීලා නැහැ. එතකොට ගරු ස්වාමින් වහන්සේලා අඳගෙන ස්වාමින් වහන්සේ රවට්ටලා අද ස්වාමින් වහන්සේලා පාරට බහි
ගර්මන්තුමතා විනාඩියක කාලයක් තියෙනවා.
පාස්කෘව හරේ ගැට ගහගෙන ඉන්නවා. බැඳුම් කර වංචාවද වටගහගෙන විවාහාරික වාර්තාව දෙන්නවත් නැතුව ඉන්නවා. ඒ කතා නායකතුමා මුල් කරගෙන තමයි අද ඔය ටික හරි ලැබුණේ. ඒතකොට සමාජ අර්බුදයක් මීට වඩා තියෙනවා. මේ සමාජ අර්බුදේ මේගොල්ලෝ වහන්නේ කොහෙන්ද? පාටලි චම්පික ඇමතුමාගේ අවුරුද්දේකට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ගෙනල්ලා ඔන්න රිමන් කරගෙන සමාජ අර්බුදේ වහනවා. ඊට පස්සේ ඊළඟට ශ්‍රී ස්ථානාධිපති කාර්යාලයේ සේවිකාව අරගෙන සමාජ අර්බුදේ වහනවා. ඊට පස්සේ ડોක්ටර් රාජසේනාත් මෙතුමාව රිමන් කරලා ඒක වහනවා. දැන් වෙනකොට මේගොල්ලෝ රජයේ ඉඩම් විකුණනේ වටික අද රංජන් රාමනායකගේ හඬපට ටික ඉස්සරහට දාලා අද වහගෙන යනවා. දැන් මේ කතා කරනවා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩු ගැන බේරුම් කරණේ කරන්න කළු බෝවිල ලෝහලේ තට්ටු 14 ගොඩනැගිල්ලක් හදන්න මේ අමාත්‍යාංශයෙන් කටයුතු කරනවා.
ධර්මන්තුමා කතාව අවසන් කරන්න
විනාඩියක් දෙන්න. සල්ලි ගෙවන්න නැති ඉඳන් අද බ්ලොක් කරලා තියෙනවා. හොරණ රෝහලේ තට්ටු 6 ගොඩනැගිල්ල එහෙමම අද අකර්මණ්‍ය වෙලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ තට්ටු 6 ගොඩනැගිල්ල සල්ලි ගෙවල නැහැ. ඒකත් අකර්මණ්‍ය වෙලා තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නර්සස් ට්‍රේනින්ග් ස්කූල් එක ඒව අකර්මණ්‍ය වෙලා තියෙනවා. අවසාන වශයෙන් මම කියනවා සැමට 7 වැඩසටහන යටතේ අද ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාව විවේචනය කරා. සැමට 7 වැඩසටහන යටතේ පවුල් 150,000කට බාගෙන දීපු සල්ලි ඉතුරු ටික දෙන්න නැතුව බ්ලොක් කරගෙන ඉන්නවා. ඒ සජිත් ප්‍රේමදාසගෙන් පලිගන්නද අහිංසක මිනිසුන්ගේ සල්ලි ටික දෙන්න නැත්තේ පවුල් ලක්ෂ 1,000,000ක් නිවාස ලක්ෂ 1,000,000කට සල්ලි දෙන්න නැතුව ඉන්නවා. මතක තියාගන්න අපි සෙල්ලම් කළේ නැහැ 2014
අවසන් කරන්න.
පහුගිය අවුරුද්ද 4 තුල රුපියල් මිලියන 37,374ක් දුප්පත් මිනිසුන්ගේ ගෙවල් හදාගන්න අපි සල්ලි දුන්නා. ඉතුරු සල්ලි ටික තව ගෙවල් ලක්ෂ 1,000,000කට බාගට සල්ලි දීලා තියෙනවා. ඒ සල්ලි ටිකක් දෙන්න. ඊට පස්සේ යන්න ඔය බේරුම් කරණයට ඉස්සෙල්ලා බේරුම් කරන වලට යන්න ඉස්සෙල්ලා මේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ ගමේ ඉන්න දුප්පත් කොන්ත්‍රාත්කාරයාගේ සල්ලි ටික දීලා ඉවර කරන්න කියලා
සුදී කර්මතුමා. සුදී